රූපය නයිග විපාකන් විපාක ධම්ම ධම්මන් කියලා කියන අර්ථිනවනේ. ඒකට ඒ කියන්නේ රූපය තුනන අද කතා කරේ චක්කු ප්‍රසාදේ ගත්තොත්, චක්කු ප්‍රසාදේ ගත්තොත් එහෙම මේ ඒක විපාකයකුත් නෙමෙයි, විපාක ගෙන දෙන ස්වභාවයකුත් නෙමෙයි කියන අර්ථයනේ එතන තියෙන්නේ. මේ රූපේ නයිග විපාකන් විපාක ධම්ම ධම්මන් කියම එතකොට කොහොමද එනම් මේ අද ස්වාමීන් අපිට පැහැදිලි කරලා දුන්න දේ අපි තේරුම් ගන්නෙ මේ චක්කුන් කම්ම සම්බූතං කියන එක කොහොමද තේරුම් ගන්නෙ? කර්මයෙන් හැදුණක් වශයෙන් විදර්ශනා කරන්න තේරුම් ගන්න කියලා දුන්න මහන්සි අපිට මේ සූත්‍රානුකූලව කියපු දෙයි. අපි කොහොමද තේරුම් ගන්නෙ අර චක්කුන් නයිව විපාකන් විපාක ධම්ම ධම්මන් කියන දෙන වෙනස් දෙයක් කියවෙනවනම් ඒක හරියට එක වරදක් නෙවෙයි. අපි මේක තේරුම් ගන්නෙ කොහොමද කියන දේ තමයි සාකච්ඡාවකට යොමු කරන්න හිතන්නේ. කෝකේ මහත්මයා ඔබතුමා අපි මේ අපි අද දේශනාවෙන් පටන් ගමු. අද දේශනාවේදී අපිට අපි කිව්වා මේ චක්කු ප්‍රසාදේ නැත්නම් චක්කු කම්මෙන් හැදිච්ච දෙයක් කියන දේ. අපි ඒක කොහොමද තේරුම් ගන්නේ?
ඔව්. තේරුම් සරණයි. එතන ඉතම හොඳයි මේ මතු කරපු අදහස් දෙක. මොකද බොහෝ තැන් වල සඳහන් වෙනවා මේ චක්කු විතරන්නේ ආයතන හයම මේ පුරාණ කම්මන් කියලා. චක්කු වික්‍රේ පුරාණ කම්මන් කියලාම බුද්ධ දේශනාව කියනවා මම හිතන්නේ මතක ඇති. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මම හිතන්නේ සීල කම්ම විබද්ද සීල දීවයි. වගේ මතක එතකොට මේ සමහර තැන් වලදී මේ අපේ අජත්තායතනය ඒකම ආයතන වලදී දෙනවා. අපි මේ දැන් කතා කරන්නේ අජත්තායතනය නම් ඒක පුරාණ කම්මන් කියලා බුද්ධ දේශනාව තියෙනවා. ඒ වගේම ඔබතුමා පෙන්නවා වගේ ඒක කර්ම විපාකයක් නෙවෙයි කියන අවස්ථාවත් සඳහන් වෙනවා කියන එක තමයි මම හිතන්නේ ප්‍රශ්නේ මතු කළේ මට වැටුණ විදිහට. මේ එකල්ල මම කියවලා නොතිබුණත් ඒක බොහොම වටිනවා. මොකද මට අවබෝධයක් ලැබිලා තිබුණේ ඒ වගේ එතන මේ කියන්නේ මම තේරුම් ගත්තේ ඔතන තියෙන්නේ අර පූර්ව ප්‍රතිපදාව නැත්නම් ආදි ප්‍රශ්නචරියාවයි ආර්ය ප්‍රතිපදාවයි කියන දෙකේ වෙනසක්. මොකද අපි දන්නවා දැන් කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත්නම් කර්මඵල ගැන විශ්වාසය ඉන්නේ පූර්ව ප්‍රතිපදාවයි. එහෙමම කියනවා නම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය. එතකොට කර්මඵල කතා කරද්දී අපිට ලෝකෙට අයිතිම අෂ්ටමෙන් තමයි කතා කරන්නේ. තව විදිහට ගත්තොත් අපි රූපය තියනවා කියන මට්ටමේ. ඒ දර්ශනයේදී කර්මඵල අනුව විස්තර කරන්න පුළුවන්. එතකොට නැවත ඉපදීමක් ගැන, සතරේ යෑමක් ගැන ඒ තේරම විස්තර කරනවා. මොකද නැත්නම් කර්මඵල විපාක දෙන හැටි විස්තර කරන්න විදිහක් නැහැ නේ. හැබැයි ආර්ය දර්ශනයේදී ඊට වඩා වෙනස්. ආර්ය දර්ශනයේදී දැන් අපෙන්දී මම දැක්කේ ඕකටම කර්ම විතරන්නේ නේ. දැන් අවිද්‍යා සම්භූතං කියන එකක් දාන්න වෙනවා ඒක. එතකොට ආර්ය සම්මාදිට්ඨියේදී අපිට ඇහැ කියන එක අවිද්‍යාව මත ප්‍රමෝපු එකක්. එහෙනම් මේ අර අවිද්‍යාව මත ඉඳගෙන පනෝපු දෙයක් ගැන කතා කරද්දී කර්මඵල විදිහට කතා කරන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් කම්ම සම්භූතං කියන එකට වැටෙනවා. ඒක අපි ලෝකෙට අයිති විදිහට අපි කතා කරනකොට බොහොම පැහැදිලි වෙන මේ 31 තලයේ ඒකමත්තමේ අයත තියෙන ඒකමත්තමේ ඇස්. ඒකට ඒවයි දැකීමේ හැකියාව වෙනස්. ඒක කර්මය අනුවම සිද්ධ වෙන එක. දැන් අපිට මනුෂ්‍යයෙක් ලැබුණ කර්මෙ නෙවෙයි දෙවි කෙනෙකුට දිව්‍යයෙක් උපදින්න බලපාන. ඒකට තිරිසන් සතෙකුට අපි කියනවා මේ අකුසල කර්මයක් නිසායි මේ ඒමත්තමේ තිරිසන්ගත ඇහැක් පොදු ආයතන හයකම ගන්න පුළුවන්. ඒවා ඉපදුනේ. එතකොට ඒවා ඒ පැත්තෙන් කතා කරනකොට මේක කර්මික විපාකයක්, කර්මඵලයක් නැත්නම් කර්මයමයි කියන මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි ඉතර වෙන දර්ශනයේදී මේ ඔක්කොම අවිද්‍යාව වෙන්නේ ඔය 31 තලෙම උපද්දන්නේ කියන මට්ටමේදී ඒ අර දෙවෙනම කීප එකට පිළිතුර තියෙනවා මම හිතන්නේ. ඒකම තමයි.
හොඳයි, තේරුම් ගන්නයි. චිත්‍ර රාජපක්ෂ මහත්මී.
තේරුම් ගන්නයි හැම දිනාතම. ඇත්තටම දලත් මහත්මයේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොටම හිතට ආපුවේ සියලුම කරුණු කොග්ගලගේ මහත්මයාටින් කියුණා. ඒ විදිහටමයි තේරුම් ගියේ. තින් ඊට වඩා යමක් එකතු කරන්න දෙයක් නැහැ. මොකද කම්මසකට සම්මාදිටින් ඉන්නේ පුච්චලෙක් ඒ අවබෝධයත් ලෝකෝත්තර සම්මාදිටික පැමිණි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි නැති පුච්චලෙක් ඒ අවබෝධයත් එකයි කියන එක තමයි තේරුම් ගියේ. ඊට වඩා යමක් වැඩිපුර ඉදිරි කරන්න
සිතමාගේ අනුකම්පාවෙන් මේ අපේ කොබලගේ මාත්ම කියපු දෙයම නම් ඔබට මම තේරුම් ගත්තේ කෙටියෙන් මට ඒක කියන්නේ දැන් අපි මම දෙකක් කිව්වනේ එකක් අර මේ චක්කුණයි විපාක විපාක ධම්ම ධම්මන් කියන එක අනිත් පැත්තෙන් චක්කුන් කම්ම සම්බුජන් කියන එක එතකොට ওই දෙකෙන් එකක් එක පිරිසක්වත් අනිත් පිරිසකුත් තේරුම් ගත යුතු වගේ අර්ථයෙන් ද කියන්නේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි
නෑ එහෙම දෙපිරිසක් විදිහට පිළිගත යුතු දෙයක් නෙමෙයි තම තමන්ගේ අවබෝධයේ ප්‍රමාණය හැටියට තේරුම් යන දෙවිදියක් කියන එක. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ලෞකික පැත්තේ, ඒ කියන්නේ ලෝකේ පැත්තේ ඉඳගෙන දකින්න ක්‍රමයක තමයි ඒ කර්මයෙන් ඇති වුණා කියන එක. චක්කුව කියන එකයි චක්කු ආයතනය කියන එකයි දෙක අපි වෙනස් බව ඔබතුමා දන්නවනේ ඔබතුමා ගොඩාක් පැහැදිලි කරනවා. ඒක චක්කුව කියන එක කර්මයෙන් ඇති වුණා කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය යුතු කෙනෙක්. ඒ කියන්නේ ලෝකේ පැත්තෙන් හිතන කෙනෙක්ට ඇතිවන අවබෝධයේ ධර්මත තමයි තථාගතයන් වහන්සේ ඒ ගැන කියලා තියෙන්නේ. එතකොට ඒ ලෞකික සම්මාදිට්ඨිය ඉඳපු කෙනෙක් යම්කිසි අවස්ථාවක ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙනවා නම් ඇත්තටම ලෝකෝත්තර කියලා කියන්නේ මාර්ගස්ත පුච්චලෙක් වුණාම. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති පුච්චලෙක් කියනකොට ඒ පුද්ගලයාගේ අවබෝධය වෙනස්. ඉතින් ඒ කොග්ගලගේ මහත්මයා කියපු විදිහටත් මම තේරුම් ගත්තේ ඒ විදිහටමයි කියලා. එතකොට ඒ කොහොමද ලෝකෝත්තර මාර්ගය යන පුද්ගලෙ මාර්ගස්ත පුද්ගලෙක් කිය දකින විදියයි දෙවෙනි විදිහට විස්තර වුණේ කියන එක.
ඒක තමයි අපි දැන් ඔබට ඒ මම අහපු ප්‍රශ්නේ තමයි මම පුදුල දෙන්නේ කවර පුදුල නෙවෙයි එකම පුදුල වුණත් ඉන්න අවස්ථා දෙකක හැටියට ලෞකික සහ ලෝකික සුස්තර අවස්ථාවේදී දකින විදිහට කියලා තමයි මේ පැහැදිලි කිරීම කළේ ඔබතුමී. එහෙම නම් ඒක එහෙම නේද?
ඔව්.
එහෙම දැන් මම වෙනස් විදියක් කියනවා මම තේරුම් ගත් විදිය. එහෙනම් කොබලගේ මහත්මයා චිත්තමාන්නේ ඔබතුමීලා මේ පොඩ්ඩක් මට මේක කියලා දෙන්න වැරදිද්ද කියලා. මේ මම තේරුම් ගන්න මේ විදියට කොහොමද මට හිතෙන්නේ දැන් දැන් විදර්ශනා මොකදී දැන් අපිට මේ ඇහැ එහෙනම් ඇහැ නම් ඌගේ රූපය කර්මයෙන් හැදුනක් වශයෙන් බලන්න කියලා කියුණානේ අධිසොත් අධිදේශනා තුලත් මේ ඇහැ නම් රූපය කර්මයෙන් හැදුන දෙයක් වශයෙන් බලන්න කියන කාරණා. එතකොට මේ මෙතෙන්දි මේ ඇහැ කියන්නේ කර්මයෙන් හැදුනක් වශයෙන් බලන්න කියලා කියවෙනකොට මෙතෙන්දි මේ ඇහැ කියන දේ රූපයක් වශයෙන් මේ අර කළු ඉන්ද්‍රියක් ඇතිව මේ බාහිරව පෙනෙන රූපේ ෂෙන් නෙමෙයි බලන්න ඕනේ කියන්නේ. එහෙම නැත්නම් මේ ඒ රූපයක් හැටියට නෙමෙයි දැන් අපි ප්‍රසාදය අපි දැන් මේ රූපේ පතිලාපෝ තේජෝ වායෝ ආශ්‍රිතව පවතින ඉතාමත් කුඩා තනක් හැටියෙන්නේ අපි අඳුනගෙන තියෙන්නේ අපිට පොත්පතේ ඉගෙනගෙන තියෙන්නේ චක්කු ප්‍රසාදය කිව්වේ මොකද්ද? සසම්බාර චක්කෝ ඇසුරු කරගෙන තියෙන ඒ දෘෂ්ටි මණ්ඩලයේ තියෙන එක්තරා කුංචි ප්‍රදේශයක මේ කර්මයෙන් හටගත්තා වූ රූප කලාපයන් අර ඉදිරියේ තියෙන රූපවල ඡායාව පහ ගන්න පුළුවන් ඒ ශක්තිය තියෙන ඒ දේ තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට ඒක එහෙම කිව්වම මෙතෙන්දි මේ කියන්නේ මම තේරුම් ගත්තේ අපි මේ කර්මයෙන් හැදුනා කියනකොට සලකන්න වෙන්නේ රූපේ හැදුනා කියන එක නෙමෙයි කර්මය මෙහෙදි හට ගන්න වෙන්නේ අර කර්මානුකූලව ඇතිවන විඥානයේ ඡයිසිනේක. චක්කුන් කම්ම සම්බෝධයන් කියලා කිව්වේ අර චක්කු ප්‍රසාදය කම්ම සම්බෝධයන් කියන එක නෙමෙයි. කම්ම සම්බෝධයන් චක්කු ප්‍රසාදය කියන්නේ රූපය නම් ඒ රූපය නයිබ විපාකම් විපාක ධම්ම ධම්ම. රූපය විපාකයකුත් නෙමෙයි විපාකයක් හදන දෙයක්ුත් නෙමෙයි රූපය. චක්කු ප්‍රසාදය එහෙම එකක්. චක්කු ප්‍රසාදය පටවියාපෝ තේජෝ අසුව තියෙන දෙයක්. ඒක විපාක ධර්මයක් නයිබ විපාකම් විපාක ධම්ම ධම්ම අනිවාර්යයි. ඒකට චක්කුන් කම්ම සම්බෝධයන් කියලා කියන්නේ අර අපි නොපවතිම හදන අපි තියනවනේ සක්කුම් උප්පන්නම අවත්‍යයි කියලා. ඒ වගේ නොපවතිම හැදිලා නැති වෙන දේ තියනවනේ. ඒක ඇද්දි වෙන්නේ නාම සම්බන්ධ කරගෙන යන කතාවක්. අන්න එතෙන්දි තමයි කොන් කම් සම්බුජන් කියන්නේ ගැලපෙන්නේ. ඒකට මේක මම විශ්වාස කරන්නේ ඒ දැනුම් මට්ටම් වල වෙනසක් ඇතුළේ තියෙන කොටස් දෙකකට නෙමෙයි. ඒ වගේම සම්මාදිටියේ කොටස් මා දෙකක් තියෙන වෙනසක් ඇතුළේ නෙමෙයි. මේක සම්මාදිටිය ඉහළට යනකොට 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 තේරුම් ගත යුතු වෙනසක් කියන එක. මට තේරුම් ගන්න තේරෙන්නේ. මම දැන් කැමති පදිංචි මහත්තයා කියන විතරම මම ආලෝකයක් ලබා දුන්න කියලා පදිංචි මහත්තයා.
ඔව් දෙවන් සර්ණයි ගලත මහත්තයා ඇත්තෙන් මෙතනට තමයි ඒක තව පොඩ්ඩක් විස්තර කරලා ගන්න පුළුවන් කියලා තමයි මම දන්නේ. මොකද අපිට රූපේ තමයි ධම්ම සංගණනියේ තථාගතයන් වහන්සේ රූපේ විග්‍රහ කිරීමේදී තමයි කියන්නේ මේක නේව විපාක නැවිපාක කියන විපාකයකුත් නෙවෙයි විපාක ගෙන දීමට හැකි ධර්මතාවයකුත් නෙවෙයි රූපය කියලා. ඒ රූප කියන කාරණේ පිළිබඳව දැන් අපි මෙතනදී ඊළඟ අභ්‍යන්තර රූප ගැනනේ කතා කරන්නේ. දැන් මේ චක්කෝ ගැන කියලා. එතකොට ඒ එතනදී ඒක කම්ම සම්භූතං කියන්නේ කර්මයක් හේතු ප්‍රත්‍යයෙන් කර්මයක් හේතු වෙලා උත්පාදනය වෙන දෙයක්. ඒතර කර්මයක් හේතු වෙලා ඉපදුන විපාකයන්නේ එතර විපාක සිතක් සිත විපාක සිතකින් විපාක සිතක කාරණාවකින් නිර්මාණය වෙනවා. දැන් අපිට සිත තමයි විපාක. ඒතර නාම ගැනේ විපාකේ තියෙන්නේ. රූප ගැනේ නේ විපාකේ තියෙන්නේ. මොකද විපාක සිතකින් විපාක සිත හේතු කරන කරන ඇති වෙන නිසා අපි එතනදී ඒක ගන්න එතනදී ඔය කාරණේ අපි විග්‍රහ කරගන්නවද මේක විපාකයක ඵලයක් කියලා. මොකද අපිට ලැබෙන්නේ ප්‍රසන්න විඥානයේ හරි විපාක සිතක් ඒක. කම්ම සම්භූතං කියන කර්මය නිසා විපාක සිතක් නේ ලැබෙන්නේ. විපාකයේ සිත නිසා විපාක සිතෙන් පස්සේ නිර්මාණය වෙන කාරණයක්. ඒතර මෙන්න මෙතන අපි තේරුම් ගන්නවද මේක විපාක සිත නිසා උපන්නා වූ ධර්මතාවයක් ජන්ත රූපය කියලා ගන්නදී. ඒතේ ඒකත් විපාක ගණයෙම වැටෙනවද කියන එක තමයි දැන් අපිට තේරුම් ගන්න ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නේ. ඒතද මේ විපාක සිතක් හේතු කරගෙන නිර්මාණය වන දෙයක්. ඒක රූපය කියන කාරණාව. මොකද මේක උපාදාය රූපයන්නේ. එතකොට මෙතන අන්නේ මෙතන තාම අපිට තියෙනවා මේක හොඳට තහවුරු කරගන්න අපි විසින් තහවුරු ගන්න ඒවන විපාකයකින් උලුප්පල දුන්න දෙයක් නම් ඒකත් විපාක ගැනීම වැටෙනවාද කියන එක. කර්මයේ හේතුයෙන් කියලා ගත්තට ඒක විපාක මට්ටමට අපි යොදාගත හැකිද කියන තැන අපිට විශ්ලේෂණය ඉතුරු වෙලා තියෙනවා. ඒකම සරණයි.
නැස්තිරන් සර්නේ මම එහෙනම් ඉතම ගෞරවයෙන් ගොබල් මාත්‍රණවතත් යොමු වෙනවා. අපි මේ ප්‍රකාශ කළ දේවලුත් එකතු කරලා අපිට තවදුරටත් මේ කාරණාව පැහැදිලි කර ගන්න උදව් කරන ගොබල් මාත්‍රණේ ඉන්නතුරු මම ජයන්ත මාත්‍රණට යොමු වෙනවා.
තෙරුවන් සරණයි බැලුවත් තමයි මම පැහැදිලි කරන්නේ මගේ දැනට තියෙන අවබෝධයේ අනුව. ඉතින් මට ඇත්තටම දැන් අර රූපය කියන මූලික ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. මට ඔබ හිතන්න අවශ්‍ය නැති කරුණක්. මොකද මම මූලිකව මේ දැන් රූපය කියලා මම අදහස් කරනකොට අධ්‍යාත්මයන බහිද්ධායතන දෙකම රූපස්කන්ධය කියන යටතට නෙවෙන්නේ. දැන් ඇහැගත්ොත් එහෙන් දකින්නකොට ඇහැයි රූපයයි සතුඥානයයි කියනකොට අපි රූපස්කන්ධයේ විදිහට දාන්නේ ඇහැ රූපය. එතකොට ඒක අධ්‍යාත්මයෙන් ගැන තමයි මේ කතා කරන්නේ ඇත්ත ගැන. එතකොට ඒ ඇත්ත තියනවා කියන කෙනෙකුට ඒකට ප්‍රත්‍ය ඒක තියෙන ප්‍රත්‍ය ටික දෙන්නනවා. අපි අහලා තියෙනවා මේ ආහාර සම්භූතං, කම්ම සම්භූතං, සංහා සම්භූතං, අවිද්‍යා සම්භූතං විදිහට මේ ගොඩක් විස්තර දෙන්නන්න පුළුවන්. ඊළඟට ඇහි ලක්ෂණ ටික දෙන්නන්න පුළුවන්. මේක අර හුක්ත සම්බුතන ස්නාම්බිද නාමරක්ෂිත කී වගේ ඉතරන පිළිම හටගෙන තිබෙනවා ඇති වෙනවා. ඊළඟට මේක සංකතයි පිටිතු සම්පන්නව ආකාර. දැන් මේ තේරම කියන්න පුළුවන් ඇස්ස කියන ධර්මතාවය පිළිගන්න කෙනාට. ඉතින් ඒකම මේක චක්කු ප්‍රසාදය කියලා මේක මේ සතර මහා දාසයන් ඒ මත්තමේ විස්තර කරන්නත් පුළුවන් ඒ ඇස්ස කියන ධර්මතාවය පිළිගන්න කෙනාට. මේක බලන්න විදිහ කීපයක් මම අර කලිනුත් දෙන්නලා තියෙනවා. එකක් තමයි මේ අර 31 කලේ ಜಾති තුනකට බෙදන්න පුළුවන් කාම භව රූප භව අරූප භව කියලා. ඒක කාම ලෝකවලදී අපිට මේ ආයතන 6ම තියෙනවා. රූපාවචර මට්ටමේදී ආයතන 3යි තියෙන්නේ. ඒකට මේ කාය ආයතන, ධාන ආයතන, ජීව ආයතන පිටිකන්නේ නැහැ. ඊළඟට අරූපාවචර වෙනකොට මේ අස්කනනාසේ දිව ශරීරයේ කියන පහම හිතන්නේ. ඒකට කෙනෙකුට ධාන වඩලා ওই පැත්තටපත් වෙන්න පුළුවන් නම් එතනත් තේනවා මේවා මේ දැන් ධාන වැඩි වීම කියන්නේ යම් කිසි මට්ටමකට කෙලෙස් යටපත් කිරීමක්. తాවකාලිකව කෙලෙස් යටපත් කිරීම. එහෙමනම් කෙලෙස් යටපත් කිරීම තුල ආයතන වලින් නිදන්න පුළුවන් නම් මේ කියන්නේ తాවකාලිකව හරි එහෙනම් ඒ ආයතන උපද්දන්නේ කෙලෙස් මතයි කියන එක. එහෙනම් මේ අපි ඒ චක්කු දාසු හරි යස හරි කියලා මොකක් හරි අදහස් කරන මට්ටම සතර මහා ධාතු රූප මට්ටමක් නම් ඕක මන් දකින්නේ ඔකත් අපේ කෙලෙස් මත උපද්දපු දෙයක් විදිහට. එතකොට එතන මම වැඩියෙන්ම දකින්නේ අර අනිත්‍ය වලට වඩා අවිද්‍යා ප්‍රත්‍ය මේ ලෝකෝත්තර දර්ශනයේදී කියන්නේ ඇහැ උපදින්නේ අවිද්‍යාව තිබුණොත් ඇහැ උපදිනවා අවිද්‍යාව තිබුණ නැත්නම් ඊමස්සේ සති ඉඳන් හොති අවිද්‍යාව තියෙනවා නෑ උපදිනවා ඊමස්සේ අසති ඉඳන් නැහොති අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනොත් ඔක උපදින්නේ නැතිමත් තමක් තියෙනවා. ඊට අද අර මට සාකච්ඡා විදියන් තන් යනවා මම කියන්නේ අර මදුකින්දික සූත්‍රේ නැතිකක් තියෙනවනේ දක්කොන්ත පටිච්ච රූපේස උපදිතක් කුණහනම් තින්නම් සංගති පස්සෝ ඒ විදිහට ඒ මදුකින්දික සූත්‍රේ නම් ඊළඟට සඳහන් වෙනවා චක්කුස්මින් සති රූපේ සති චක්කුඥානේ සති පස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙස්සති තීකාන මේසං විද්‍යති කියලා. මේ තුන තිබුණොත් අස රූපේ චක්කුඥානේ කියන කාරණා තුන තිබුණොත් ඒ කියන්නේ සති කියන වචනේ දෙන්නේ පස්සපඤ්ඤාත්‍ය පනවනවා කියන කරුණක් විද්‍යමාන වෙනවා. ඊළඟට පෙන්නවා මේ කරුණ තුන අසති ඉන්දිකන් නැති වෙලාවට පස්සපඤ්ඤාත්‍ය පනවනවා කියන සිද්ධිය විද්‍යමාන වෙන්නේ නැහැ. මෙතනත් මම දැකන්නේ මස්මින් සති දන්නෝති මස්මින් අසති දන්නෝති. එතකොට ඔය කියන මේ ලෝකෙට අයිති දේවල් විසමයි. ආයතන පරිත්‍යායතන කියන්නේ ලෝකෙට අයිති දේවල්. තුන් භූමියේ තමයි ওই ටික තියෙන්නේ. එතකොට පරියාපන්න භූමියේදී මම දැකන්නේ ඕවා යෙදෙන්නේ නැහැ. මොකද මේ අතරම අදහස් කරන්නේ රහතන් වහන්සේ කියන එක. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණොත් ඒවා උපද්දන්න හේතු යෙදෙන්නේ නැහැ. ඒ මම අර ඉස්සෙල්ලත් ලෝකෝත්තර දර්ශනය කියලා අදහස් කළේ ඒක. එතනින් මෙහා ලෝකෙට අයිති විදිහට මේවා විස්තර කරද්දී අපිට ලෝකෙට අයිති විදිහට හේතු සඳහන් කරන්න පුළුවන්. ඒක ඉතින් රූපය බාර ගන්න කෙනාට ඒ මත්තමේ ඉඳන් හේතු කතා කරන්න පුළුවන්. ඕවම තමයි දැන් ඊට වඩා පැහැදිලි ආහාර වගේ හේතුවක් ගත්තාම කොහොමද මේක ප්‍රත්‍ය වෙන්නේ කියන මත්තම ධනකර ලෝකෙට අයිති මත්තමකින් කතා කරන්නේ. ඉතින් මම දකින්නේ කර්මයක් අපිට කතා කරන්න වෙන්නේම ලෝකෙට අයිති මත්තමකින්. මොකද සසරේ යෑම පිළි අරගෙනයි කර්මයකට විපාකයක් ගැන කතා කරන්නේ. ඒකයි ඒක මේ සම්මස්ත කතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙනයි මේ කර්මය නිසා මේක හටගත්තා කියන කතාව යෙදෙන්නේ. මම දකින්නේ අර ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ඔක අදාළ නැහැ. එතෙන්දී අපි බලන්නේ රූපේ පිහිටියේ මේ හේතු යෙදෙන හින්දා මේ හේතු යෙදෙන්නේ නැත්නම් රූපයක් උපද්දන්නේ නැහැ කියන මට්ටම. එළුවන් තරන්නේ
සේවන්තර නේක බිමාගේ හොඳයි ජයන්ත මහත්මයා ඔබතුමා දෙමෙන්න
හොඳයි සේවන්තර නේ මුතුම මම හුඟක් කාලයකට කියන්නේ දැනගෙන ඉන්නේ අර පද්මශ්‍රී මහත්මයා විස්තර කරපු ආකාරයටම තමයි. මොකද අභිධර්මය ඉගෙන ගන්න කොට අපි දැනගන්නේ ඒ ආකාරයෙන්. ඒ කියන්නේ අපිට විපාක කියලා ගන්නකොට අපි හැමදැනම කතා කරන්නේ සිත් ගැන. විපාක සිත් කිය තමයි හඳුනන්නේ කියන කුසල විපාක සිත් කුසල විපාක සිත් කියලා. එතකොට දැන් රූප ගැන කතා කරනකොට අපි විපාක රූපයක් කියලා කතා කරන්නේ නැහැ. අපි කරන්නේ ඇත්තටම මේ අර සිත්වල තියෙන ශක්තිය නිසා රූප උපද්දීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ප්‍රතිසන්දි සිත ගත්තාම ප්‍රතිසන්දි සිතේ ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ කර්ම ශක්තියත් එක්ක එන ශක්තිය. ඒක හේතු කරගෙන රූප ඉදිරීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි දැනට තේරුම් ගන්න ඉන්නේ. ඒක නිසා තමයි අර මූලික වශයෙන්ම ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අර කර්මජ රූප කලාප තුනක් කර්මජ රූප කලාප තුනක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ අත්‍යවම එතනදී ආරම්භයේදී කියන කාය දශක, වัตතු දශක, භාව දශක කියන ඒ රූප කලාප තුන ඇති වෙන්න හේතුව තියෙන්නේ ඒ ප්‍රතිසන්දි. හැබැයි ඒක චිත්තජ නෙවෙයි, ඒක ප්‍රතිසන්දි සිටින් ඇති කරන රූපයක් නෙවෙයි, ප්‍රතිසන්දි ගැනීම නිසා කර්මයෙන් ඇති වෙන රූප හැටියට. ඉතින් ඒ ආකාරයෙන් තමයි රූප ගැන තියෙන්නේ. විශේෂයෙන් අර සිටින් ඇති කරන රූප වෙනම තියෙනවා චිත්තජ රූප. නමුත් දැන් මේ අපි කතා කරපු කොටස යටතේ සඳහන් වෙන්නේ කර්මයෙන් ඇති කරන රූප කියලා. විශේෂයෙන්ම අජ්ජත් ආයතන කියන ටික කොටස ඇති වෙන්නේ, කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, දීව ප්‍රසාද, කාය ප්‍රසාද කියන ඒ ප්‍රසාද රූප පහ ඇති වෙන්න හේතු වෙන්නේ තනිකරම කර්මය. ඒව කර්මජ රූප හැටියටයි සලකන්නේ. ඉතින් ඒ ආකාරයෙන් තමයි දැනගත්තේ. අන්තික දවස් මහත්මයා ප්‍රශ්න දෙකක් තමයි මම හිතන්නේ. එකක් තමයි ඔය ආකාරයෙන් මේ රූප 15 වෙනි එක ගැන කර්මජ රූප, අනිත් එක තමයි නේව විපාක කියන විපාක ධම්ම ධම්මා කියන එක. එතකොට අපිට කියන්න මේ විපාක ධර්මයක් නෙවෙයි රූපය කියන එක. එහෙමනම් රූපයකින් ඇත්තටම විපාකයක් ගෙන දෙන්නත් බෑ. රූපයකින් නෙවෙයි විපාකය ගෙන දෙන්නේ. අපි දන්නවා අපි රූපයක් ආරම්භය ඇති වෙන සිත් තියෙනවා, ලෝභ සිත්, ඒ කියන්නේ ද්වේෂ සිත්, මෝහ සිත් කියලා සිත් කොටසක්. ඒ සිත් වලින් තමයි නැතු විපාක ගෙන දෙන්නේ. විපාක විපාක විඥානය හවත්ත විපාක සිත් ගෙන දෙන්නේ. ඒක නිසා රූපයකින් බෑ විපාකයක් ගෙන දෙන්නේ. රූපේ හැබැයි අරමුණු කරගෙන අපි යම් කිසි විදිහකින් කුසල හෝ අකුසල ආදී වශයෙන් ගන්නවා නම් ඒ රූපය එතෙන්දී විපාකයක් ලැබෙනවා. ඊට අනුරූප වෙච්ච ඒ ලෝභයට හෝ ද්වේෂයට හෝ මෝහයට ඒ සම්බන්ධයෙන් ඇති වූ සිත් වලට අනුකූල විපාකයක් ලැබෙනවා. හැබැයි විපාකයක් හිතක්. ඉතින් ඒක නිසා ඒ විපාකයක් රූපයක් වෙන්නේ නැහැ කියන එක තමයි ජාස්තියරුන් ගන්න කිනේ දේවල් කරන්නයි.
පර්වන් තරණය නැතන කාටහරි පැහැදිලි කරන්න පුළුවන් දේ බුද්ධ දේශනාව චක්කුම්බික්කේ පුරාණ කම්මං කියපු සූත්‍ර දේශනාව අනුව
ඔයක මම හිතන්නේ ප්‍රෝගල් ගිය මාත්‍රා කච්චායන ගොත් සූත්‍රය වගේ තමයි මතක.
ඔව් ඒ අදහස දැන් එතෙන්දි කියනවා පුරාණ කර්මයක් කියලා චක්කුම් කියන එක. ඒක කොහොමද විස්තර කරන්නේ?
පර්වන් තරණය රූපස්කන්ධේ රූපේ විග්‍රහ කරනකොට මේ ඉන්ද්‍රිය වශයෙන් එන ඔක්කොම රූප ටික, ඒ කියන්නේ මේ උපාදාය රූප සතරමා ධාතුයි, සතරමා ධාතුයි, සතරමා ධාතු ආධාරයෙන් උපදින රූපයිනේ රූප කියලා කියන්නේ. ඒ සතරමා ධාතුයේ ආධාරයෙන් උපදින රූප උපාදාය උපාදා රූප කියලා ගත්තාම මේ උපාදා රූප ගොන්නේ තියෙනවනේ ඉන්ද්‍රිය රූප ටික. මේ ඉන්ද්‍රිය රූප ටික විතරයි කර්මජ රූප වෙන්නේ. ඒ කියන්නේ කර්මය හේතුයෙන්, කර්මයේ අනුග්‍රහයෙන්, කර්මය යම් ප්‍රත්‍යක් වෙලා කර්මය නිසා ඇතිවන රූප තමයි මේ ඉන්ද්‍රිය කියලා ඉවර වෙන පුරුෂ ඉන්ද්‍රිය. ඒ වගේ ඉන්ද්‍රිය කියන්නේ ඒවා ටික කර්මජ රූප. ඒකට මේ උපාදාය රූප විශේෂයෙන් මෙන්න මේ ඉන්ද්‍රිය කියලා ඉවර වෙන රූප ටිකට කර්මය බලපාලා තියෙනවා. ඒකට අතන නේව විපාක න විපාක කියලා කියන්නේ රූප කියන සමූහ අර්ථයෙන්, රියා රූප කියන සමූහ අර්ථයෙන් සුද්ධ වූ අර්ථයෙන් ගන්නකොට අතරම මූලිකවම කියන්නේ සතරමා ධාතුව කියන එක මුල් කරගෙන. එතකොට ඒවා සතරමා ධාතුව කියන එක මුල් කරගෙන කියලා සලකනවා නම් ඒවට අතරම කර්මයේ හේතු වෙන්නත් වෙලත් නැහැ. ඒවා යමක විපාකයකුත් නෙවෙයි. ඒවා නිසා විපාකයක් ඇති කළ දෙන්නත් බෑ කියන අර්ථය වෙන්න ඕනි කියලා දේ තමයි තේරුම් ගන්න පුළුවන් දැනට. තේරුම් ගන්න.
ඔබතුමාගේ නැගපු ප්‍රශ්නෙට පැහැදිලි කිරීමක් කෙරුණේ. ඉතින් ඒකට ඔබතුමාගේ අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් තරමට.
එතලේ මේ උපාදාය රූප විතරයි කර්මයෙන් කියන අදහසනි සතරමහ.
මේ උපාදාය රූප විතරක් නෙමෙයි කර්මයෙන් කියලා කිව්වේ නේද? උපාදාය රූප අතුරුනොත් මේ ඉන්ද්‍රිය, ජීත ඉන්ද්‍රිය ආදී ඒ ඉන්ද්‍රිය රූප කියන විතරයි පත්තිමත් කියුවේ මම හිතන්නේ නේද?
ඔව් ඔව්. ඒකට ගත්තත් දැන් ඉන්ද්‍රිය රූප උපාදාය රූප කොටසට නියතින්
උපාදාය
සමාවෙන්න මේ ඉන්ද්‍රිය රූප කියන එක තනියෙන් පිටන්න බැරි හින්දා ඒක උපාදාය කියන එකේ තේරුම මහා භූතයන් නිසා කියන එකයි. ඒක නිසා මහා භූතයන් ඇතුළු කොටගෙනම තමයි තියෙන්නේ. කලාප වශයෙන් ගත්තාම ඒ දසක කලාප වශයෙන් හො තියෙන්නේ මහා භූතයන් ඇතුළු කොටගෙනම. ඒක වෙනම උපදින්න බෑ. ඒ විදිහටයි තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ.
එතකොට මේ මහා භූතයන් ඇසුරු කරගෙනමයි අපිට ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරන්නේ. ඉන්ද්‍රිය රූප කියන එක උපාදාය රූප නිසා. මේ උපාදාය රූප කිව්ව සතර මහා ධාතු ඇසුරු කරගෙන. එතකොට ඒකට අදාළ සතර මහා ධාතු කියන එකක් තියෙන්න ඕන. මගේ මූලික අර ගැටලුව කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන චක්කුම් පික්කවේ පුරාණ කම්මන් කියනකොට එතන සතර මහා ධාතු වාතයරලා මේ කියන්නේ පුරාණ කම්මන් කියන එක යෙදෙන්නේ අර ඉන්ද්‍රිය ධර්මයේ කියන එකට විතරක් වගේ අදහසක් වෙන්න පුළුවන් මේ අදහස් කලේ ඒක හට ගන්න එතකොට කර්මය හේතු වෙනවත් නෙමෙයි මෙතන කියද්දී මේ චක්කුම් කියන එක පුරාණ කර්මයම කියලා වගේ අදහසක් තමයි සුත්‍ර
දේශනාවේ මතනයි. එතකොට ප්‍රොබ්ලම ආදී චක්කුම් පුරාණ කර්මයමයි කියලා අපි එක එහෙම තත්ත්වයක. එතකොට අපි බොහෝ විට අහනවා අපිට ස්වයං වාසලගේ දේශනා තුළ තැහෙනවා මේ චක්කුව කියන දේ පුරාණ කර්මයෙන් ඇතිවෙච්ච දෙයක් නෙවෙයි, චක්කුව නොතිබීම ඇති වෙලා ඇතිවෙන්නේ නැති වෙන ධර්මතාවයක් හැටියට. නේද? චක්කුම් උපන්නම් වාතේති කියලා කිව්වම නේද? එතකොට ඒ දෙකේම නොගල්වීමක් තියෙනව නේද? මමත් දැක්කම කලින් අහපු නොගල්වීම වගේ.
ඔය ඒක තමයි. ඒ සූත්‍ර දේශනා එක මේ රිජෙක්ට් කරන්න බෑනේ. ඒක බුද්ධ දේශනාවමයි.
එතකොට කලින් අපි දැන් මේ චක්කුම් උපන්නම් වාතේති කියන දේ බුද්ධ දේශනාව නේද?
ඉතින් ඒකට මට මේ වගේ පිළිතුරක් දෙන්න පුළුවන් මට. එතකහිලා තියෙන එක නේද පුතුමා කීකක හරියටම හරියන්නේ අපි පුරාණ කර්මයෙන් කිව්වහන් අපිට හිතෙන්නේ මේක මේ අතීතයට දාලා හිතන්න ගියොත් තමයි ওই ප්‍රශ්නේ. ඒ වුණාට අනිත්‍යත්වයට කියනවා හැකියන එක මේ මොහොතේ සිද්ධිය. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුත් වෙන ධර්මතාවයන්. එහෙනම් මේක වර්තමාන සිද්ධිය. ඒ වර්තමානෙට හැබැයි ඔතන මම දකින්නේ මම අර ඉස්සෙල්ලත් කියන්නාවේ ඇහැ කියන එක නැත්තම් මේ අධ්‍යාත්ම ආයතන කියන ටික අපි පනෝන දෙයක්. ඒක දැකීම කියන සිද්ධිය තුළ නෑ ඇහැ කියන එක. ඒක ගොඩක් පැහැදිලි වෙනවා. දැන් දැකීම කියන සිද්ධිය තුළ බාහිර රූපයක් නෑනේ. බාහිර රූපේ අපි පනෝන එකක් නේ. මාර වෙන තිස්සම ගන්නේ වතුරට දෙන බල්ලගේ උපමාව ඒක සීකර ගන්න. ඉතින් බාහිර රූපය අපි පනෝන එකක් නම් අධ්‍යාත්ම රූපයක් අනෝන එකක්. මොකද මේක කවදාවත් අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේක අනිදස්සනයි කියන වචනේ තේදෙනවා. මේක දැන් දැකීමේ සිද්ධිය කියන එක දැකීම කියන එක අත්දකින්න පුළුවන් දෙයක්. අපි දන්නවනේ අත්දකින්න පුළුවන් මූලික සිද්ධි හතරයි. දිට්ඨ, සුඛ, මුත, විඤ්ඤාණ. බාහ්‍ය සුත්‍රයෙන් ගන්නකොට. එතකොට මේ දැකීම මත ඉඳගෙන අපි පනෝන කියලා මම අදහස් කරන්නේ අපි එකතු කරනවා. ඒ කියන්නේ දැකීම සිද්ධිය තුළ අජත්ත බහිත්ත දෙකක් නැහැ. දැකීම කියන කරුණ තමයි අවිද්‍යාව නැත්තම් තියෙන එකම සිද්ධිය. ඒ කියන්නේ දික්ක කියනවා. ඒකත් දික්ක කියන එකට අපේ අවිද්‍යාව මත එකතු කරන ඒවා තමයි අජත්ත බහිත්ත කියන දෙපැත්ත. මොකයි ද්‍රේතාන උපස්සනාපත්තෙන් තේනවා. ඒ පණවන්න හේතු වෙනවා අනිවාර්යෙන්. දැන් අපි අර පෙර අත්දැකීමක් මතමනේ දෙයක් පණවන්නේ. අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ පෙර ඕක අත්දැකලා තිබුණොත් විතරයි. ඒ වගේ අපි ඇහක් තියනවා කියන්නේ පෙර අත්දැකීමක් තිබුණොත් විතරමයි. මේ තේන්න නම් ඇහක් තියෙන්න ඕන කියන එක. ඒක කලින් දවසක් කිව්වා අර කුඩා පොඩි ළමෙක් ගත්තොත් තේීමේ සිද්ධිය තියෙනවා. එයා ඇහක් ගැන අහලවත් නැති හින්දා එයාට ඇහැ කියන ධර්මතාවය පණවන්න බෑ කියන මට්ටමක. ඒක මේ ඒක උපමාවක් විතරයි මේ පොඩි කමයි කියලා ඉස්සෙල්ලා කියන එක නෙවෙයි. දැන් එතකොට අපි ඇහැ කියන නැත්නම් මේ අජත්ත ආයතන කියන සංසිද්ධිය පණවන්නේ අපේ මේ දැනුමක් මතම කියන මට්ටමක තමයි මම ඔප්පේ කියන්නේ මත ඒක තේරිලා තියෙන්නේ. එතකොට මූලික සිද්ධි හතරෙන් අමතරව දික්ක සුත මුත විඤ්ඤාත කියන හතරෙන් අමතරව යම් කිසි දෙයක් ගැන කතා කරනවා නම් ඒවා අපේ දැනුම මත එකතු කරන දේවල් මිසක් කවදාවත් අත්දකින්න පුළුවන් දේවල් නෙවෙයි කියන එක. එතන එතනින් මම හිතන්නේ මේක අර පුරාණ කර්මයක් නැත්තම්, ඒ කියන්නේ පෙර අපි ඇහැ කියන නිමිත්තක් ඉතුරු කරගෙන නැත්තම් දැන් ඇහැක් පනවන්න ඇහැ කියන මට්ටමින් තමයි මට ඒක තේරුම් යන්නේ. ඒකම තමයි.
ඔව් තේරුම් ගන්න එක්කමට මම කලින්ටි මම හිතන්නේ ඉස්සමතු වැඩගත් සාකච්ඡාවක් කලින්ටි මේක බොහොම සීරිස් ගන්නවා නම් ඇත්තටම මොකද මේ දෙයම වෙන විදර්ශනා ගන්න පුළුවන් නම් තමාතුලින්ම මේක කොවිලි හරි පොඩ පොඩ හරි හරිව වැඩිව යමක් තේරුම් ගන්නවා නම් මම හිතන්නේ ඒක හොඳ ව්‍යායාමයක් එක්සර්සයිස් එකක් වෙයි මනසට විදර්ශනාවක් වෙයි. ඉතින් ඒක එහෙම කියන්නේ මොකද මේ අපේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන විවිධ කල්‍යාණ මිත්‍ර ගුරුතුරු සමග අපි මේ මම මේ ගැන කතා කරලා තියෙනවා විවිධ විවිධ විදිහට. ඉතින් හැමෝම විවිධ විවිධ විදිහට පැහැදිලි කරනවා එක එක විදිහට කියනවා. ඉතින් දැන් කුබලගේ මහත්මයා කිව්වා වගේම කියනවා අපේ බොහොම සුවත් කල්‍යාණ මිත්‍ර කීප දෙනෙක් නසයන් වාචල ඇතුළු. ඉතින් දෙපැත්තටම කියනවා. ඉතින් ඒ කියන්නේ ඒ නිසා මෙතන තියෙනවා යමක් කාටවත් අහු නොවිච්ච අපිට කියන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේක හොයලා කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අපි කල්‍යාණ මිත්‍ර ආදරණ කරනවා ගැන හිතන්න බලන්න කියලා. අනික කියන්නේ
අපිට කියන ආද පුරන්දේ
හොඳමයි අරිනවා. හොඳමයි අහන්න.
බලන්න පොබ්ලම් මාස්ටර් මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඔබතුමා කිව්වා දැන් අදිට සුත කියන විදිහට දැන් විශේෂයෙන් අපි දැන් හැටි පිටඳ මත කතා කරලා දැන් දැකීමක් ප්‍රමාණයි කියන තැනදී එතන දැකීමක් එතනක දැකීමක් ඇති වෙන්න නම් ප්‍රසාද රූපයක් තිබිය යුතුයි කියලා මම හිතන්නේ. එහෙමනම් එතන මේ ප්‍රසාද රූපය ගැන කතා කරන දැන් ප්‍රසාද රූපයක් නැතුව දැකීම කණෙන් දැකීමක් ඇති වෙන්නේ නැහැ. දැකීමක් ඇති වෙන නම් ඇදෙන්නේ චක්කු ප්‍රසාදයෙන්ම පමණයි. එහෙමනම් ඒ චක්කු ප්‍රසාදය රූපේ නිසා රූපයයි චක්කු ප්‍රසාදයයි එක මොහොතේ ඇති වෙනවද? එතන ඒ කොහොමද පැහැදිලි කරගන්නේ? දැන් ඔබතුමා කිව්වා ඒ ඇහක් පනවන්නේ ඒ අපේ කර්ම දැකීම නිසායි ඇහක් පනවන්නේ කියලා. එහෙමනම් එතන මම තේරුම් ගත්තේ කොහොමද රූපේ නිසා මම තේරුම් ගන්නෙදීද රූපේ හට ගන්නකොටම චක්කු ප්‍රසාදය ඇහැ කියන්නේ දැකීමේ හැකියාව කියන එක මම හිතන්නේ. මම දැකීමේ හැකියාව කියන්නේ රූපයක් සමගද පොඩ්ඩක් මට එතන පොඩි කඩිරියක් වගේ ඇති වෙන කොස්මාගේ අර පැහැදිලි කිරීමනේ පොඩ්ඩක් එතන පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඔව් මතන ඇත්තටම තේරුම් ගන්න අපහසු තැනක් මේ. මේක අර මම අර අදුකින්දික සූත්‍ර සාකච්ඡාවේදී ඔක මතු කළා නම් හිතන්නේ මේකේ මේ දැන් මෙතන ඒකට සම්බන්ධයෙන් තමයි කියන්නේ සූක්ෂිගතට කමන්නේ. ඒකේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤාන තින්නම් සංගති පස්සෝ කියලා ඒ සාමාන්‍ය ලෝකයාගේ මත්තම විස්තර කරනවා. හැක් කියනකොට ස්පර්ශය ඇති වෙන හැටි ඒක ප්‍රපංච දක්වා යනකම් විස්තර කරනවා. ඒකෙම ඊළඟ ඡේදේ බලන්න චක්කුස්මින් සති රූපේ සති චක්කුඤ්ඤානි සති අස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙච්චති. මේ තුන තිබුණොත් මේ තුන තියෙන කල්හි අස්සපඤ්ඤාත්‍යක් අනෝගන්න බව විද්‍යමානයි. ඊළඟට කියනවා චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඤ්ඤානි අසති අස්සපඤ්ඤාත්‍ය පඤ්ඤාපෙච්චති ඉති මේ සංතානං ඉච්ඡති. මේ තුන නැති කල්හි අසති කියන වචනේ ඒ අස්සපඤ්ඤාත්‍ය අනෝනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ මම ඔය ඒ මූලික සම්බන්ධය කියලාම ඒක ප්‍රපංච දක්වා යන හැටිම තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ಜಾති තුන තිබුණත් ප්‍රපංචය දක්වා යනවා. ඒ කියන්නේ නැවතීමක් නැහැ. මේ ಜಾති තුන පිහිටියේ නැත්නම් ප්‍රපංචය දක්වා යන්නේ නැහැ කියන අදහස. මොකද ඒක මගදී නැවැත්වීමක්. මගදී කියන්නේ අපි තුන් ස්පර්ශය ඇති වුණාට පස්සේ ඒක නවත්වනවා, හරි වේදනාව ඇති වුණාට පස්සේ නවත්වනවා, හරි නැත්නම් සංඥාව ඇති වුණාට පස්සේ නවත්වනවා, නැත්නම් විතක් ඇති වුණාට පස්සේ නවත්වනවා කියන සිද්ධියක් කොහෙවත් මේ දෙන්නම් නැහැ ධහමේ. අපිට විස්තර කිරීම නම් එහෙම අහන්න ලැබෙනවා. මම නම් ධහමේ දැකලා නැහැ ඒ වගේ මගදී නැවැත්වීමක්. නැවැත්වීම දෙන්නන්නේ මේක මදුකින්දික සූත්‍රයේ බොහොම පැහැදිලි. මේ මූලිකවම ඇහැ රූපේ විඥානේ තිබුණොත් ප්‍රපංච දක්වා යනවා, ඇහැ රූපේ විඥානේ නොතිබුණොත් ප්‍රපංච දක්වා යන්නේ නැහැ කියන එක. එතකොට ඕක දැන් බාහ්‍ය සූත්‍රෙත් එක්ක බැලුවොත් දිත්තේ දිත්ත නැත්නම් කියනකොට ඇහැක්වත් රූපයක්වත් චක්කුඤ්ඤායක් වෙනවත් කතාවක් නැහැ. සුකේ සුතමත්タン කියනකොට ඇසීම කියන සිද්ධිය තියෙනවා. කනක් ශබ්දයක් සෝත විඥානයක් ගැන කතාවක් නැහැ. ඒවා තිබුණොත් බාහිරව පිටිකන හැටි තමයි මේ සූත්‍රේ ඒක අදට කියවුවොත් තේයි දෙන්නුම් කරන්නේ. ඉතින් එතන මම දකිනවා ඔය ආයතන තුන ගැන කතා කරන්නේ අවිද්‍යාවෙන් පනෝපු ධාතු තුනක් අරගෙන. ඒ කියන්නේ ඇහැ තැනෙව්වොත් රූපය තැනෙව්වොත් ඇහැයි රූපේ නිසා හටගන්න චක්කු විඥානේ පනවන්න වෙනවා. හැබැයි මෙතන මෙහෙම සිද්ධියක් තියෙනවා. දැන් අපි ලෝකේ අන්තිමත්මේදී අපිට විස්තර කරන්න බෑ ඇහැක් නැතුව දකින්න පුළුවන් කියන එක. ඒ ලෝකෝත්තර දර්ශනයේදී දැකීම කියන සිද්ධිය කරන්න පුළුවන් බාහිර රූපේ නැති. ඒක මම හිතන්නේ පැහැදිලි ඇති අර කවින් උපමා වලින්. වතුරට එදෙන බල්ලා හරි අපි අර පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් ඒ තේන්නේ එළියේ තියෙන පාටද වගේ ගත්තොත් එතකොට බාහිර රූපේ නෙවෙයි මේක කියන්නේ. බාහිර රූපේ කියන එක අපි පනවන එකක්. කවදාවත් බාහිර රූපේ අත්දකින්න බෑ මේ ඇහි. දැන් ඒක විස්තර කරන්න ඇහක් තිබුණොත් කියන. ඊළඟට බලන්න දැන් ඇහ කියන එක කවදාවත් අත්දකලා තියෙන ධර්මතාවයද? ඇහ කියන එක දැන් තමන්ගේ ඇහ තමන්ට කවදාවත් දකින්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. ඇහෙන් දකිනවා නම් අපි බාහිර රූප දකිනවා මිස ඇහ කවදාවත් දකින්න බෑ. එහෙනම් මේ අත්දකපු එකක් නෙවෙයි. මේක අපි තියනවා කියලා හිතාගත්තු එකක්. ඒ හිතා ගැනීමමයි කර්මය වෙන්නේ. කියනවනේ චේතනාවම කර්මය කියලා ධර්මතාවයක් තියෙනවනේ නේද? එතකොට ඒ හිතාගන්න උදව් වෙන්නේ පෙර ඉතිරි කරගත්තු නිමිති. ඔය නිමිති නැති වුණා නම් මම අර පොඩි ළමයාගේ උපමාව ගත්තේ දැන් පෙර නිමිති නැහැ. ගැටහක් ගැන නිමිති නැහැ. හැබැයි පේනවා. එයා පෙන්නුනට මේ මං ඇහෙන් දකින්නේ කියලා කතාවක් එයා දන්නේ නැහැ. ඔක අපි දැනගෙන තියෙන්නේ අපි ඉතින් ඇහැගෙන මේ පෙර සුඛක් තියෙන හින්දා. නැත්තම් කොහෙන් හරි ඉගෙනගෙන තියෙන හින්දා. ඉතින් ඒ ඉගෙනගත්ත හරි පෙර සුර කියන්නේ අතීත සිද්ධියක්. ඒක අතීත කියන්නේ නිරුද්ධ වුණ සිද්ධියක්. ඒක මේ මොහොතට දැන්නේ නැත්තම් ඇහක් පිහිටයිද කියන එක පොඩ්ඩක් වලින් කල්පනා කරලා බලන්න. ඒක තමයි ඉතින් මම කියන්න පුළුවන් තේරුම් ගන්නයි.
බොම්පෙන් කොටු මතය කියන්නේ එහෙම දැනුම් දත්තත් හරියට කියන්නේ අපි දකින්නේ අපි හිත අපේ හිතම අපි දකින්නේ බාහිර දෙයක් දකින්නේ නැහැ අපේ හිතම අපි දකින්නේ ඉතින් ධර්මයෙන්ම
හරියට ඒ කියන්නේ හිත යම්කිසි දැනුවත් වීමකට අපි දෙන නමක් තමයි මේක වර්ග කරනවා මේක දැකීමක් කියලා. හිත දැනුවත් වෙන තවත් ස්වභාවයකට අපි වර්ග කරනවා මේක ඇසීමක් කියලා. ඔය ඔය හතරම ඇත්තම කරත්තොත් මේ හිත මොකද්ද දැනගත්තා හිත දැනුවත් වුණා. ඕකට භෞතික දේවල් සම්බන්ධ කරන්නේම ඒ භෞතික දේවල් සම්බන්ධ කරනකොටම තේරුම් ගන්න මේ ලෝකෙට අහු වෙනවා. අපි ලෝකෙ ඉපදෙනවා. ඔකට තමයි බුදුරජාණන් වහන්සේ ඇත්තටම සංකීර්ණ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ. ඒ කියන්නේ මේ අපි හදන්නේ පංච උපාදානස්කන්ධ. දැන් බලන්න ඔය රූපයක් ගැන කතා කරන්න පුළුවන් ද ඒකට අදාළ වේදනාව නැතුව, සංඥාව නැතුව, චේතනාතික නැතුව, කොයිකද දැනගත්තු විඥානෙ නැතුව. ඇහක් ගැන හරි රූපයක් ගැන හරි කතා කරනකොටම ඔය පහ අදලා ඉවරයි. ලෝක තමයි බුදුරජාණන් වහන්සේ කියන දුක කියලා කියන්නේ හරි ලෝකය කියලා කියන්නේ හරි පංච උපාදානස්කන්ධ කියලා හරි කියන්නේ. ඒකට දුකයි සමුදයයි දෙකම යෙදිලා. ලෝකයයි සමුදයයි දෙකම යෙදිලා. රූපයයි සමුදයයි දෙකම යෙදිලා. දැන් මේ පෙන්නන්නේ ඒ සමුදයේ අනිවාර්යෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒක දහමේ පැහැදිලිව තියෙනවානේ ඇහැ අවිද්‍යාව ප්‍රත්‍යින් කියන. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය නොවුණා නම් එහෙනම් ඇහැ උපදින්න පුළුවන්ද? කියන එක ඒක ගහමට අනුව පොඩ්ඩක් ඉන්නකලා බලන්න. ඉතින් අර මූලිකව දැන් මුලාවේ ඉන්න කෙනාට එකපාරටම මේ ඇසුත් නැහැ රූපයක්වත් නැහැ කියුවොත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි නෝ. ඒක හින්දා මේ මම දකින්නේ ඔක පූර්ව ප්‍රතිපදාවේ ඇවිල්ලාම තමයි මේ ආර්ය දර්ශනයට එන්න ඕන. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශරීරයේ තියෙනවා කියන මට්ටමේ ඉන්න කෙනාට ශරීරයක් නැහැ කියන එකක් තේරෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා පටන් ගන්න ඕන ඔව් ශරීරයක් තියෙනවා. ඔක හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදක් තියෙන නිසා. ඒක ඇත්තම ඇත්ත නෙවෙයි. දැන් ඔයගොල්ලෝ පරමාර්ථ ධර්ම දන්නා හින්දා දැන් කෙස්ලොම් නියදක් කියුවත් ඒකත් සංකල්පයක් විතරනේ. ඒක මේ පරමාර්ථේ ඒ කියන්නේ සතර මහා ධාතු මට්ටමින් ගත්තොත් එතුම් මෙහෙදත් කියලා එකපොත් නැහැ. දැන් පටන් ගන්නකොට දෙලින්ම කියන්නේ නැහැ මේ ශරීරයේ දිනේ සතර මහා ධාතු දිනේශලා ශරීරයේ දෙතනම අර Tamanta ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටම. ආවක මේ 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 වගේ අවයව ටිකක් එක්ක වෙලානේ ඇදිලා තියෙන්නේ. ওই ටික වෙන වුණා නම් ශරීරයක් කියලා දෙයක් තියෙනවා. ඒ නුවණ එනකොට ඔන්න තව ටිකක් එහාට ගෙන්නනවා නෑ. ඔහම අවයව කියලා දෙයක් නෑ. සතර මහා ධාතු නැත්නම් රූප කලාප ගොඩක්. ඊළඟට ඔවයි ඉතින් ආයසත් දෙන්න පුළුවන් චිත්තක්ෂණ 17යි මේකත් මේ වෙනස් වෙ යනවා. අරවා මේවා විස්තර ටික. ඒක ඒ තව මට්ටමකට අපේ ප්‍රඥාව ගෙනියනවා. ඊළඟට තවත් මට්ටමක් තියෙනවා. ඒ සතර මහා ධාතුව කියන එක පිහිටියේ කොහමද? ඔක තේවැද්ද සූත්‍රයේ කියවලා බලන්න. සතර මහා ධාතුව නිරුද්ධ වෙන්නේ කොතනද කියන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ප්‍රශ්නෙම වැරදි. සතර මහා ධාතුව පිහිටන් නැත්තේ කොහෙද කියලා අහනවා. ඒක පිහිටන් නැත්තේ මේ නාම රූප සම්පූර්ණයෙන් වෙන් වෙන තැන. ඊළඟට විඥානයක කිසිම දෙයක් දැర్శණය නොකර අනිදස්සන ස්වභාවයයි. ඕක තමයි කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරුම ස්වභාවය. එදාට මම හිතන්නේ හැක් ගැන හරි රූපයක් ගැන කියනවා. අජ්ජත් ආයතනයක් හරි බාහිර ආයතනයක් ගැන හරි කතා කරන්න පුළුවන් වෙයි කියලා ඔය අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය නොවුනොත්
ඊළඟ
පාරම කොහොමද කවදම හොඳයි. ඒ කියන්නේ සමහරවිට කලින් මිත්‍රිනේ අපි වෙනවද සාකච්ඡාවේ නිමාතුරුමු.